මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලයේගම කන්දේ গিදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံපි සංඝං සරණං ගච්ඡාමි. සරණ ගමනං සම්පූර්ණං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. විසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තවුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡාජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් ආජීවට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේ ධම්මං. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අසාරේ සාරමතිනෝ සාරේ චාසාරදස්සිනෝ. තේ සාරං නාධිගච්ඡන්ති මිච්ඡා සංකප්ප ගෝචරා. සාරංච සාරතෝ නම්ත්වා අසාරංච අසාරතෝ. තේ සාරං අධිගච්ඡන්ති සම්මා සංකප්ප ගෝචරාති. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, නියම දියුණුවක් ප්‍රගතියක් කෙනෙකුට සලසා ගන්න පුළුවන් වන්නේ නිස්සාර දේ අතහැරලා සාරවත් දේ පිළිගන්න තරම් ආත්ම ශක්තියක් ඇතනම් පමණයි. නිසරුදේ සරු හැටියටත් සරුදේ නිසරු හැටියටත් දකින වැරදි ආකල්පයක් ඇති තැනැත්තාගේ ජීවිතය සම්පූර්ණයෙන්ම අසාර්ථකයි. සරුදේ ලැබුණ හැටියේ සරුදේ දකින්න ලැබුණ හැටිය නිසරුදේ අතහරින වටිනා ප්‍රතිපත්තියක් අපේ පැරණි ශ්‍රී ලංකා වාසීන් තුල තිබුණ නිසා තමයි අද වගේ පොදුන් පෝය දවසක ඒ මිහිඳු මහරහතන් වහන්සේ මේ ලක්දිවට අරගෙන ආපු සම්බුද්ධ ශාසනය මේ රටේ මුල් බැසගත්තේ. ඒ ශාසනය අනාගතයටත් හේතු වෙන ඒ වටිනා ප්‍රතිපත්තිය පිළිබඳව ප්‍රකාශ කරන ගාථා දෙකක් තමයි අපි අද මාතෘකා කරගත්තේ. මේ ගාථා දෙක දේශනා කරන්නට හේතු වුණේ මේ ශාසනය අග්‍රශ්‍රාවක සරියුත් මුගලන් මහා ස්වාමින් වහන්සේලා දෙනමගේ ජීවිතය පිළිබඳ යම් යම් සිද්ධි මුල් කරගෙනයි. සරියුත් මුගලන් ස්වාමින් වහන්සේලා දෙනම මේ බුද්ධ ශාසනයට එකතු වෙලා සංඝ පිරිසට එකතු වෙලා රහත් බව ලැබුවට පස්සේ බුදුරජාණන් වහන්සේ සංඝ පිරිස රැස් කරලා මේ ස්වාමීන් වහන්සේලා දෙනමට අගසව් තනතුරු දීවදාලා ඒ අවස්ථාවේදී සංඝයා වහන්සේලා අතර යම්කිසි විවේචනාත්මක අදහස් පළ කිරීමක් කසුකුසුවක් ඇති වුණා බුදු පියාණන් වහන්සේ මේ තනතුරු දීපු ආකාරය ගැන. මූණ බල්ලා දන් බෙදන්න වගේ පක්ෂග්‍රාහී වැඩක් බුදුරජාණන් වහන්සේ කළේ අගසව් තනතුරු දෙනව නම් දෙන්න තිබුණේ කලින්ම මහණුණු පස්වග මහණුණු වහන්සේලාට අතුරෙන්ය තෝරගන්න තිබුණේ. එහෙම නැත්නම් යසකුල පුත්‍ර ප්‍රධාන ඒ 559කගෙන් ය තෝරගන්න තිබුණේ. එහෙමත් නැත්නම් භද්දවග්ගිය පිරිසේ 39 අතුරෙන්ය. එහෙමත් නැත්නම් උරුවෙල කාශ්‍යපාදී දහසක් ඒ සංඝයා වහන්සේලා අතුරෙන්ය කියලා ඒ විදිහට සංඝයා වහන්සේලා බුදු පියාණන් වහන්සේ පිළිබඳව යම්කිසි දෝෂ ආරෝපණයක් වගේ කතාවක යෙදিলা ඉන්නකොට බුදු පියාණන් වහන්සේ කුමක්ද මහණෙනි කතා කරන්න කියලා අහලා කාරණේ ප්‍රකාශ කරාම නෑ මහණෙනි මම මුහුණ ගොඩලා තනතුරු දෙනවා නොවේ. ඒ අයගේ අතීත ප්‍රාර්ථනා පාරමී ශක්තිය අනුවයි මම තනතුරු දෙන්නේ කියලා ඊටමත්ම සවිස්තරව ඒ අඤ්ඤා කොණ්ඩඤ්ඤ ස්වාමින් වහන්සේලා අයස කුල පුත්‍රාදීන් වෙන වෙනම ඒ අය අතීතයේ කළ පින්දහම් ලබාගත් විවරණ ආදිය ප්‍රකාශ කරලා අවසාන වශයෙන් වදාලා සරියුත් මුගලන් දෙනම අනෝමදසි බුදුරජාණන් වහන්සේ වෙතින් අගසව් තනතුරු ලබා ගැනීමට නියත විවරණයක් ලැබූ ආකාරය ඒ සියලුම ප්‍රවෘත්ති ප්‍රකාශ කළ ගුණාට පස්සේ සරියුත් මුගලන් ස්වාමීන් වහන්සේලා දෙනම බුදු පියාණන් වහන්සේ ළඟට ඉදිරිපත් අවිල්ලා වන්දනා කරලා පිරිස ඉදිරියේ ප්‍රකාශ කළා බුදු පියාණන් වහන්සේ ළඟට එන්න කලින් සත්‍ය ගවේෂණයේ තමන් වහන්සේලා යෙදුණු ආකාරය ඒ ප්‍රවෘත්ති අපි මෙතනින් ඒ කාරණයේ සැකයින් සඳහන් කරනවා නම් මේ විදිහටයි මේ පින්වතුන් බොහෝ දුරට අහලත් ඇති මේ දෙනමගේ වටිනා ජීවිත ප්‍රවෘත්තිය. උපතිස්ස කෝලිත කියලා කියන ඒ බමුණු කුල දෙකක් රජගහනුවර තිබුණා. ඒ කුල දෙකේ ප්‍රධාන පවුල්වල ඉපදුනා මේ පින්වත් බමුණු මානවකින් දෙදෙනෙක්. උපතිස්ස කෝලිත කියන නම මේ දෙදෙනාට ලැබුණා. මේ පවුල් කාලයක් තිස්සේම ඔවුනොවුන්ට මිත්‍රව සිටියා. ඒ වගේම මේ දෙදෙනාත් ඉතාමත්ම සමීප මිත්‍රයින් හැටියට හැම කටයුතුම එකට කරන්න පටන් ගත්තා තරුණ කාලයේදී ඉගෙනීම් ආදිය කරලා අවසන් වුණාට පස්සේ. ඒ වගේම සාමාන්‍යයෙන් තරුණීන් යොමු වෙන වගේම විනෝදාංශවලටත් යොමු වෙලා අවුරුදු පතා රජගහනුවර පැවැත්වෙන ගිරග්ග සමාජය කියලා කියන යම්කිසි සමාජ උත්සවයක් බලන්න පුරුදුලා හිටියා. දැන් මේ කාලේ විවිධ ප්‍රසංග සංගීත රාත්‍රී ආදී වශයෙන් වෙ තියෙන්නේ ඒ වගේ දෙයක් වෙන්නේ නැති කඳු මුදුනක පැවැත්වෙන උත්සවයක්. ඉතින් එහෙම සිරිතක් වශයෙන් තිබුණ නමුත් එක අවුරුද්දක එක අවස්ථාවක ඒ ගිරග්ග සමාජ උත්සවය බලන අතරේ ඒ වෙනකොට මේ දෙන්නාගේ සාංශාරික බුද්ධිය මොහුකුරා ගිහිල්ලා මෝරලා තිබුණ නිසාදෝ වෙනද වගේ සිනහ විය යුතු තැන්වල සිනහ වෙන්නේ නැහැ. සංවේග විය යුතු තැන සංවේගය දක්වන්නේ නැහැ. තෑගි දිය යුතු තැන්වල තෑගි දෙන්නේ නැහැ. කලකිරිල වගේ බලාගෙන ඉන්නෝ. දෙදෙනාට දෙන්නා කතා කරලා බලනකොට සමාන අදහස්. මොකද්ද අදහස? මේක කිසි ගතයුත්තක් නැහැ, හරයක් නැහැ, නිස්සාර දෙයක්. මෙතන මේ නටන ගයන වයන හැම දෙනාම අවුරුදු 100ක් යන්න කලින් මරණයට පත් වෙනවා. අපි ඊට මීට වැඩිය වටිනවා මේ සංසාරයෙන් මිදීමේ මේ විමුක්ති මාර්ගය සොයාගෙන යාම කියලා දෙන්නා මේ එකමතිකව ඊළඟට සාකච්ඡා කළා. දැන් කවුරු අපි විමුක්තිය බලාපොරොත්තු වෙනවා නම් අපි පැවිද්දක් ලබා ගන්න ඕන, කාළංගෙද පැවිද්ද ලබන්නේ කියලා. රජගහ නුවර ප්‍රසිද්ධ වේ කාලේ හිටියේ සංජය කියලා පරිබ්‍රාජකයෙක් විශාල පිරිසක් ඇතිව තීරණය කළා එතෙන්ට ගිහිල්ලා පැවිදි වෙන්න ඕන කියලා. තමන්ගේ රතවාහන ආදීයේ විශේෂ සම්පත් පරිවාර යවලා 500ක් දෙනා එක්ක සංජය පරිබ්‍රාජකයා ළඟ පැවිද්ද ලබා ගත්තා. එහෙම ලබාගෙන ටික දවසකින්ම මේ ඉතාමත්ම තියුණු ප්‍රඥාව ඇති අය නිසා ටික දවසකින්ම සංජය පරිබ්‍රාජකයා ඉගෙනු දේ හැම දෙයක්ම ඉගෙනගෙන ඇහුවා ආචාර්යයන් වහන්සේගෙන්. ඇහුවා ඔබතුමා මීටත් වඩා දෙයක් යමක් දන්නවද කියලා. නෑ මෙච්චර තමයි මම දන්නේ, මීට එහාට යමක් මට කියන්න පුළුවන් කමක් නෑ කිව්වහම එහෙමනම් මීට වඩා මෙතන ඉඳීම නිස්සාරයි, අපි සත්‍යය සොයන්න ඕන තනි තනිව කියලා මේ දෙදෙනා කතිකා කරගත්තා. අපි දෙදෙනාගෙන් යම් කෙනෙක් විමුක්ති මාර්ගය එහෙම නැත්නම් නිවන අමෘතය ලබා ගත්තා නම් අනිත් එක්කෙනාට කියන්න ඕන කියලා ඒ තැන්වලට ගිහිලා ආචාර්යවරුන් හමු වෙලා සාකච්ඡා කරන්න පටන් ගත්තා, ප්‍රශ්න අහන්න පටන් ගත්තා. ඒ එක එක ආචාර්ය කෙනෙකුටත් මේ දෙදෙනාගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න බැරි වුණා. ඒ අයගේ ප්‍රශ්න වලට මේ දෙන්නා උත්තර දෙන්න සමත් වුණා. කොහොම කලක් යන අතරේ ඒ වෙනකොට බුදු පියාණන් වහන්සේ වේළුවනාරාමයේ පිළි අරගෙන රජගහනුවර වැඩවාසය කරන අවස්ථාවක්. අර පස්වග මහා මහන්සේලා තුරින් අස්සජි ස්වාමීන් වහන්සේ එක දවසක් දපින්ට පාතේ වඩිනවා. එදා මේ උපතිස්ස කියන පරිබ්‍රාජකයා, මේ අපි සරියොත් ස්වාමීන් වහන්සේ නමින් හඳුන්වන්නේ උපතිස්ස පරිබ්‍රාජකයා, තමන්ගේ ගෙදර ඉඳලා ආහාර පාන අරගෙන ඉවර වෙලා පරිබ්‍රාජකාරාමයට යන්න පිටත් වුණු ගමනේ මේ ස්වාමීන් වහන්සේලා දැකලා, ස්වාමීන් වහන්සේ දැකලා මම මේ වගේ කෙනෙක් කවදාවත් දැකලා නැහැ, මේ වගේ ශාන්ත ඉන්ද්‍රිය ඇති බොහොම තැන්පත් ඉරියව් ඇති කෙනෙක් මේ වගේ කෙනෙක් දැකලා නැහැ, එකත් එකටම එක්ක රහතන් වහන්සේ කෙනෙක් එහෙම නැත්නම් අරහත් මාර්ගයට ඇතුල් වුණු කෙනෙක් වෙන්න ඕන කියලා මේ වෙලාවේ එකපාරටම කතා කරන්න හොඳ නැහැ පිණ්ඩපාති වඩන නිසා කියලා පිටිපස්සෙන් ගිහිල්ලා ඒ ස්වාමීන් වහන්සේ පිණ්ඩපාති වැඩලා අවසානයේ වණදන්න සූදානම් වෙනකොට ඒකට නිසි ආසනයක් හැම සකස් කරලා දීලා තමගේ පෙන් කෙන්ඩියෙන් පෙන් එහෙමත් දීලා වතාවත් කරලා හැම උපස්ථානයක්ම කරලා ඉවරලා වණදලා ඉවුණාට පස්සේ ස්වාමීන් වහන්සේගෙන් අහනවා, ඇවැත්නි ඔබේ ආචාර්යවරයා කවුද, මොකද්ද ඔබ අනුගමනය කරන ධර්මය, ඔබේ මෙන්න මේ ඉරියව් ආදී බොහොම ප්‍රසන්නයි, චවි වර්ණය මේ සමේ පැහැය ඉතාමත්ම ප්‍රභාවත් කියලා ඊළඟට ඇහුවා මේ මට ඒ ධර්මය කියන්න කියලා. එතකොට අස්සජි ස්වාමීන් වහන්සේ ඉතාමත්ම නිහතමානීව ප්‍රකාශ කරනවා, මම මේ ළමක පැවිද්දෙක්, අලුතින් පැවිදි වුණු කෙනෙක්, මට වැඩිය දිග බණක් කියන්න බෑ, විස්තර සහිතව මට බණ කියන්න බෑ. එතකොට උපතිස්ස පරිබ්‍රාජක කියනවා, මගේ නම උපතිස්ස, මට ටිකක් ගිව්වත් ඇති, වැඩිය වචන කියන්න ඕනේ නෑ මට, ඒකේ මට ඕනේ අර්ථය විතරයි, මූලික හරය විතරයි, ඒ ටික කිව්වහම මම තේරුම් ගන්නවා කියලා ඒ විදිහට පැවරුවා. අන්නේ අවස්ථාවේදී අස්සජි ස්වාමීන් වහන්සේ දේශනා කළ ගාථාව ඉතාමත්ම සාරවත් ගාථාවක්. පටිච්ච සමුප්පාද ධර්මයේ සම්පූර්ණ හරය, මූලික ධර්ම න්‍යාය ඉදිරිපත් කියන විදිහේ වටිනා ගාථාවක්. යේ ධම්මා හේතු පභවා තේසං හේතුන් තථාගතෝ ආහ තේසංච යෝ නිරෝධෝ ඒවං වාදී මහා සමනෝ. හේතුන්ගෙන් හටගත් යම් ධර්මයෝ වෙද්ද ඒවායේ හේතුව තථාගතයන් වහන්සේ ප්‍රකාශ කළා. ඒ වගේම ඒවායේ නිරුද්ධ වීම නැති වී යාමද ප්‍රකාශ කළා. මෙන්න මේ විදිහේ ධර්මයකුයි ඒ මහා ශ්‍රමණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ කියන එකයි ඒ ගාථාවේ අදහස. මේ ගාථාව කොයිතරම් ගැඹුරුද කියතොත් ඒ උපතිස්ස පරිබ්‍රාජක එයාගේ පුණ්‍ය ශක්තිය නුවණ කොයිතරම් තියුණුද කියතොත් මුල් ගාථාපද දෙක අහලම සෝවාන් ඵලයට පැමිණියා. ඒ ධර්මයන් හේතුන්ගෙන් හටගත්තද ඒවායේ හේතුව තථාගතයන් වහන්සේ ප්‍රකාශ කළා කියලා කියන අහනමත් එක්කම සෝවාන් වෙලා ඉවරයි. ඉතින් ඊළඟට ගාථාව සම්පූර්ණ වුණාට පස්සේ මේ උපතිස්ස පරිබ්‍රාජකයා ස්වාමීන් වහන්සේගෙන් අහනවා, කොතනද අපේ ශාස්ත්‍රඥ වහන්සේ වැඩවාසය කරන්නේ කියලා. ඉතින් වේළුවනාරාමයේ කිව්වම ඒ යන පාර අහගෙන, මට තවත් වැඩක් කියනවා, මගේ යාළුවෙක් ඉන්නවා, එයා එක්ක මම පොරොන්දුවක් වෙලා තිබෙනවා, මෙන්න මෙහෙම සත්‍ය සොයා අමෘතය සොයා ගත්තොත් නිවන සොයා ගත්තොත් කියනවා කියලා ඒ පොරොන්දුව ඉෂ්ට කළා මං එන්නම් ඔබ වහන්සේ කලින් වඩින්න කියලා අජසජි ස්වාමීන් වහන්සේ යවලා ඊළඟට මේ උපතිස්ස පරිබ්‍රාජකයා ගියා අර පරිබ්‍රාජකාරාමයේ දිහාවට. යනකොට ඈතදීම දැක්කා ඒ කෝලිත යාළුවා, දැකලා අද වෙනද මගේ යාළුවාගේ ස්වරූපය නෙවෙයි, බොහොම ප්‍රසන්න ස්වභාවයක් තියෙනවා, සතුටෙන් ඉන්නේ, එකත් එකටම නිවන ලබාගෙන වෙන්නේ නැtei කියලා ඔන්න විස්තරය අහුවාම එතකොට මේ අර්ධාත්තාව සම්පූර්ණයෙන් ප්‍රකාශ කර සරියුත් ස්වාමීන් වහන්සේ මේ විස්තරෙත් කියලා මට මෙහෙම ස්වාමීන් වහන්සේ කෙනෙක් හමුණා කියලා ඒ ගාථාව සම්පූර්ණ වෙනවත් එක්කම කෝලිත පරිබ්‍රාජකයාත් සෝවන් ඵලෙ පිටියා. ඊළඟට මේ කෝලිත පරිබ්‍රාජකයා කියනවා අපි දැන් එහෙමනම් යමු අපි බුදු පියාණන් වහන්සේ හමු වෙන්න කියලා. එතකොට සරියුත් ස්වාමීන් වහන්සේ කවදත් ආචාර්යයන් වහන්සේලාට ගරු කරන කෙනෙක් නිසා ටිකකට නමුත් ඒ ආචාර්ය හිටිය සංජය පරිබ්‍රාජකයා ගැන හිතලා කියනවා අපි අපේ ආචාර්යයන් වහන්සේටත් කිහින් කියමු මේ මේ අලුත් ප්‍රවෘත්තිය. එක්කෝ මේ ගාථාව කියනකොටම යම් ධර්මයක් තේරුම් ගනි, එහෙම බැරි වුණොත් බුදු පියාණන් වහන්සේ දකින් හොයාවි කියලා එහෙම මේ ගියා අර ආචාර්යවරයා සොයාගෙන. සංජය පරිබ්‍රාජකයාත් ඉතින් මේ දෙන්න දැකලා කොහොමද දරුවෙනි සත්‍ය සොයාගත්තද කියලා ඇහුවා. ඔන්න මේ ප්‍රවෘත්තිය කිව්වහම කියලා මේ දැන් එන්න ගාථාව කිව්වට මොකද ගාථාව කිව්ව බවක්වත් එතන සඳහන් වෙන්නේ නැහැ. කෙසේ නමුත් ඒ ශ්‍රද්ධාවක් වැඩිය පෙන්නුවේ නැහැ. මේ ඔක්කොම කිව්වට පස්සේ කියනවා එහෙනම් ඔය දෙන්න යන්න, මට නම් යන්න හැටියක් නැහැ. මොකද කියලා ඇහුවාම කියනවා මේ මම මෙච්චර කාලයක් ආචාර්යවරයෙක් වෙන ඉඳලා දැන් නම් මට බෑ අතවැසියෙක් ගෝලෙක් වෙන්න. ඒක හරියට උපමාවට කියනවා නම් කලින් හැලියක් වෙලා ඉඳලා ඊළඟට කෙනෙස්සක් හැන්දක් වුණා වගේ. මේ පින්නතුන් දන්නවනේ දැන් හැලියේ අනිත් අයට වතුර දෙන්නේ. හැන්දකින් කෙනෙස්සකින් ඒකෙන් ගන්නවා. අන්න ඒ වගේ ඒ උපමාවයි කිව්වේ. මම ඉස්සෙල්ලා හැලියක් වගේ ඉඳලා දැන් කොහොමද මේ කෙනෙස්සක් එහෙම නැත්නම් හැන්දක් වගේ දෙයක් වෙන්නේ කියලා ඒක මට මදිකමක් කියලා යන්න බෑ කිව්වා. නැමතත් ඊළඟට මේ අවිචිලි කරනකොට සරියුත් සාන්නාන්සලා එහෙම කියන්න එපා ආචාර්යයන් මේ මෙතරම් ශ්‍රේෂ්ඨ කෙනෙක් දැන් බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා තිබෙනවා, ධර්මයේ පහළ වෙලා තියෙනවා, සංඝයා පහළ වෙලා තියෙනවා, මේ අමුද අවස්ථාවක් කියලා ඒ උනන්දු කරනකොට නැවත අහනවා කොහොමද මේ දරුවෙනි මේ ලෝකේ වැඩියෙන් ඉන්නේ මෝඩයෝද පඬිතයෝද කියලා. ඉතින් මේ දෙදෙනා කිව්වා මෝඩයෝ තමයි ලෝකේ වැඩියෙන් ඉන්නේ. ආ කමක් නැහැ, එහෙනම් මෝඩව මා ළඟට ඒවි, පඬිතයෝ ওই පඬිත ශ්‍රමණ ගෞතමයන් ළඟට ආවි කියලා වන්න ප්‍රතික්ෂේප කරා. එහෙම කිව්වට පස්සේ ඉතින් මේ දෙන්නා පිටත් වෙනවත් එක්කම අර ඒ සංජය පරිබ්‍රාජක පිරිස විශාල කොටසක්ම මේ දෙන්නත් එක යන්න පිටත් වුණා. ඒක දැකලා අර සංජයක පරිබ්‍රාජකයා ඇති වුණු ශෝකය නිසා කටෙන් ලේ පිට දැම්මා කියලා සඳහන් වෙනවා. ඒ තරම් ලොකු ශෝකයක් ඇති වුණා කියලා. ඉතින් ඔන්න ඔය ප්‍රවෘත්ති වශයෙන් අපි සඳහන් කළේ. නමුත් අර මේ අවස්ථාවේදී මේ අපි අවස්ථානුකූලව මෙතන මේ කතාන්තරයේ සම්බන්ධයේ තියෙන්නේ මේ ඔක්කොම ප්‍රවෘත්තිය සරියුත් මුගලන් දෙනම අර අවස්ථාවේදී සංඝයා වහන්සේලා ඉදිරිපිට බුදු පියාණන් වහන්සේට ප්‍රකාශ කළා. අපි මේ තරම් උනන්දු උත්සාහ උනත් අර අපේ ආචාර්යයන් ඒ සංජය පරිබ්‍රාජකයා ආවේ නැතේ කියන එකයි අවසාන වශයෙන් කිව්වේ. ඒක කිව්වහම බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ඒක එහෙම තමයි ලෝකයේ ස්වභාවය. ඊළඟට ඒ සංජය තමන්ගේ මිත්‍යා දෘෂ්ටිය නිසා, වැරදි අදහස් නිසා නිසරුදේ සරු හැටියටත් සරුදේ නිසරු හැටියටත් සැලකුවයි. නුඹලා ඔය දෙනම තමන්ගේ පඬිතකම නුවණැතිකම නිසා නියම හරය තේරුම් අරගෙන හරිය ලබා ගත්තයි කියලා අපසංසා කරමින් අර අපි කණින් සඳහන් කළ ගාථා දෙක වදාලා. දැන් ඒ ගාථා දෙකේ අර්ථයත් අපි ගත්තොත් ඒ ගාථා ප්‍රකාශ කරන නැවතත් අසාරේ සාරමතිනෝ සාරේ චාසාර දස්සිනෝ තේ සාරං නාධි ගච්ඡanti මිච්ඡා සංකප්ප ගෝචරා. අසාර දෙහි නිසරු දෙහි සරුයයි කියලා හඟින්නා වූ සරුය කියන මතය ඇත්තා වූද ඒ වගේම සාරියේ සාරමතිනෝ සාරේ චාසාර දස්සිනෝ සරුදය පිළිබඳව නිසරුය කියන හැඟීම ගත්තා වූද අන්න එබඳු අය මිච්ඡා සංකල්ප ගෝචරා වැරදි සංකල්පනා වැරදි අදහස් වලට යට වෙලා ඒවාට යෙදිලා ඉන්න ඒවා ඔස්සේ යන අය කවදාවත් තේ සාරං නාදි ගච්ඡanti හරයට හරවද්දයට නියම සාරයට පැමිණින් නැත කියලා ඒ විදිහට එක පැත්තක් ප්‍රකාශ කළා. ඊළඟට අනිත් පැත්ත ප්‍රකාශ කරනවා සාරංච සාරතෝ ඤත්වා අසාරංච අසාරතෝ තේ සාරං අධිගච්ඡanti සම්මා සංකප්ප ගෝචරා. නමුත් යම් කෙනෙක් හරවද්දය සරුදය සරු හැටියට තේරුම් අරගෙන අසාරදය නිසරුදය නිසරු හැටියට තේරුම් අරගත්තනම් අන්නේ බඳු අය සම්‍යක් සංකල්පනාවන් අනුව සිතන ඒ සිතිවිලි පවත්වමින් නියම හරවද්දයට නියම හරයට පැමිණෙනවා කියන එකයි ඒ ගාථා දෙකේ අදහස. එතකොට මේ ගීතාමත්ම ගැඹුරු අදහස් ඇති වටිනා ගාථා දෙකක් මේ කථාන්තරිනුත් ගාථාවනුත් අපට මෙවැනි දවසක හුඟක් කාරණා මතු කරගන්න පුළුවන් බුද්ධ ශාසනය පිළිබඳව අපාපගේ ජීවිත පිළිබඳව. දැන් මෙතන මේ මුල් ගාථාව ගැන විශේෂයෙන් සලකලා බලනවා නම් ඒකට හොඳම නිදර්ශනය මේ අපි මේ කියාපු කථාන්තරේම අඩංගු වෙනවා අර සංජය පරිබ්‍රාජකයාගේ චරිතය. ඒ චරිතය ප්‍රකාශ වෙනවා අර මුල් ගාථාවෙන්. මොකද අසාරේ සාරමතිනෝ නිස්සාර වූ දේ හර හැටියට ගත්තා. ඊළඟට හරවද්දේ සාරුදේ නිසරු හැටියට දැක්කා. ඉතින් අන්නේ ඒක නිසා අර වටිනා අවස්ථාවක් ගිලිහිලා අවස්ථාවකින් ගිලිහිලා ගියා. බුදු පියාණන් වහන්සේ දකින්න ශක්තිය නැති වුණා කියන එක එතන කියන්නේ. අර මිච්ඡා සංකල්ප වලට ගොදුරු වීම නිසා. ඉතින් මෙතන තව සවිස්තරව කියනවනේ මේ ගාථාවේ අර්ථයත් එක්ක. මෙතන මේ නිසරු දේ කියලා කියන්නේ ගන්න තියෙන්නේ අසාරයේ සාරමතිනෝ කියන තැන අනිසරු හැටියට ගන්න තියෙන්නේ. අපිට පේන මේ කථාන්තරේනුත් අර සංජය පරිබ්‍රාජකයා බුදු පියාණන් වහන්සේ ළඟට යන්න මැලියුනේ මොකද කියලා හිතනකොට අපිට තේරෙනවා මේ නිසරු දේ මොනවද කියලා. පිරිස් බලයක් තිබුණා, ලාභ සත්කාර තිබුණා, කීර්ති ප්‍රශංසා තිබුණා. ඔන්න ඔය දේවල් තමයි මේ සංජය පරිබ්‍රාජකයා ලොකුවට ගත්තේ. ඒවා ඔක්කොම නිසරු දේවල්. ඉතින් ඒ නිසරු දේ සරු හැටියට ගත්තා. අර විශාල පිරිසක් මෝඩයෝ නමුත් විශාල පිරිසක් Tamante ඉන්නවා. මහ පිරිස් බලයක් තිබෙනවා. ඒ වගේම ලාභ සත්කාර ලැබෙනවා. ඒ වගේම අර මාන්නය නිසා හේතුව මම ඉස්සෙල්ලා ආචාර්ය මම දැන් ආචාර්යවරේ මට බෑ දැන් යෝගෝලයක් වෙන්න කියලා. අන්න ඒ මෝඩ කල්පනාවල්, ඒ අනු මිච්ඡා සංකල්ප. ඉතින් ඒ හැම එකක් තුළම මිච්ඡා සංකල්පනාවල් කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුව නම් කියනවනම් කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක කියලා මේ පින්න තුන එකතු කියවල ඇතිනේ. ආසාවන් පිළිබඳ හැඟීම්, ඊළඟට දේශය පිළිබඳ හැඟීම්, හිංසා කිරීම හැඟීම්, ඒ ඔය විදිහේ සංකල්පනාවලට යට වුණාට පස්සේ ඉතින් දිගටම ඒ පැත්තටමයි ඇදිලා යන්නේ. එතකොට අන්නේ ඒ පැත්තයි ඒ දෘෂ්ටියයි ඒ දර්ශනයයි ඒ ආකල්පයයි මුල් ගාථාවෙන් ප්‍රකාශ කරෙන්නේ. අර සංජය ඒකට හොඳ නිදර්ශනයක්. ඉතින් අපිට ඒ ගැනම හිතනවා නම් අත් වශයෙන් ඒ කාලේ පමණක් නෙවෙයි මේ කාලෙත් ඒ කාරණේ සත්‍යයි. ලෝකයේ බහුතර කොටස අර කියාපු විදිහේ කට්ටිය තමයි. ඒ වගේම මේ බොහෝ දෙනා මිත්‍යා දෘෂ්ටියට පහසුවෙන් ඇදිලා යනවා. මිස දිටුවලට ඉතාමත්ම පහසුවෙන් ඇදිලා යනවා. අර නිසරු කියලා කියන්නේ කොටිම මිස දිටු පැත්තට ගැලෙනවා. අත් වශයෙන් මිත්‍යා දෘෂ්ටි කියලා කිව්වට දැන් සම්පූර්ණයෙන්ම අසත්‍ය දේවලටත් වඩා සමහර විට භයානක හැටියට පේන අර්ධ සත්‍ය කියන જાතිය. අර්ධ සත්‍ය කියලා කියන්නේ පින්නතුනේ ඔය අඩාල සත්‍ය, බැලු බැලමට සත්‍ය වගේ පේන්නේ. නමුත් ඇතුලේ බලනකොට ඒක හිස් දේවල්, බොල් දේවල්. ඒවයි යම් යම් අඩුපාඩුකම් තියෙනවා. ඒ අර්ධ සත්‍ය කියන එකට පැරණි වචනයක් තිබෙනවා මේ ශාසනයේ යෙදිලා මුග්ගසුප්පතා කියලා. මුග්ගසුප්පතා කියලා කියන්නේ මුං ඇට සුප් වගේ කියන එක. ඒක මේ පින්නතුන්ට හිතා ගන්න පුළුවන්. දැන් ඔය මුං ඇට හොද්දක් එක්ක බත් කනකොට ඉඳ හිටලා යක් ඇට කැවෙනවා. වැඩිපුර තියෙන සමහර විට යක් ඇට. අන්න ඒ වගේ කියන්නේ බාගෙට තැම්බිලා තියෙන්නේ. ඒ වගේ තමයි අය අර්ධ සත්‍ය කියන જાතියක්. ඉතින් ඒ කාලේ වගේම මේ කාලෙත් මුං ඇට සුප් බොහොම ජනප්‍රියයි. විශාල පිරිස ඇදලා යන මුං ඇට සුප් වලට සමාජ දිහා බැලුවාම පෙනේ මේ පින්නතුන්ට. ඔන්න ඔය විදියයි සමාජ තත්ත්වය. ඒකයි අර්ධ සත්‍ය පිළිබඳව. ඊළඟ මිත්‍යා දෘෂ්ටිය ගැන හිතලා බලනකොට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා මේ ලෝකයේ දින තන ලොකුම වැරදි වලින් ඉහළම ලොකුම වැරද්ද තමයි නැත්නම් පරම වජ්‍ය කියලා කියනවා. ඉහළම වැරද්ද තමයි මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ. මොකද ඒක හේතු සහිතවයි කියන්නේ. කෙනෙක් හිතන්න පුළුවන් අපිට හිතන්නේ නිදහස තියෙනවා අපිට ඕන එකක් අපේ දෘෂ්ටියක් ගත්තට අනිත් අයට මොකද කරදරේ කියලා ඕන විදිහට අහන්න පුළුවන්. නමුත් කෙනෙකුගේ ජීවිතයේ පරිහානියට මුල්ම හේතුව තමයි මිත්‍යා දෘෂ්ටිය. ඒකට හොඳ නිදර්ශනයකුත් හොඳ උපමාවකුත් එක්කයි බුදු පියාණන් වහන්සේ මේ අවස්ථාවේ සංඝයා වහන්සේලාට මිත්‍යා දෘෂ්ටියේ භයානකත්වය පෙන්눔 කරන්නේ. මහණෙනි, ඔන්න පරිමෙන් දෙන උපමාව. ඉස්සෙල්ල කියනවා මේ කාරණේ ප්‍රකාශ කරනවා මිත්‍යා දෘෂ්ටික පුද්ගලයාගේ කාය කර්ම, වාක් කර්ම, මනෝ කර්ම, ඒ හැම එකක්ම ඒ තමන්ගත්තු මිත්‍යා දෘෂ්ටිය අනුවම යනවය. ඒ තැනැත්තා යම් චේතනාවක් ඇති කර ගන්නවා නම්, ප්‍රාර්ථනාවක් ඇති කර ගන්නවා නම්, ඉලක්කයක් ඇති කර ගන්නවා නම්, යම් ක්‍රියාකාරකම් වැඩ කටයුතු ක්‍රියාකාරීත්වයක් පවත්වනවා නම්, ඒ හැම එකක්ම යම් කර්ම කරනවා නම් හැම එකක්ම අර මිත්‍යා දෘෂ්ටි අනුවම යනවායි. ඊළඟට ඒවායේ විපාක, ඒවාගේ විපාක හැටියට තිබෙන්නේ ආදීනෝපක්ෂය මොකද්ද? ඒ නිසා බරපතල අකුසල් විපාක විඳින්මින් දුක් ගැහැට විඳින්න වෙනවායි, අප්‍රිය අමනාප විපාක විඳින්න සිද්ධ වෙනවායි කියලා ඊළඟට ඔන්න උපමාව දෙනවා. යම් සේ මහණෙනි, කොහොඹ ඇටයක් හෝ කරිවිල ඇටයක් හෝ තිත්ත ලැබු ඇටයක් හෝ තෙත් පොළවක පැල කරාම ඒ ඇටයට ඇදගන්නා සියලුම පෘථිවි රසයත් දියශීරාවත් තිත්ත ඵලයක්ම ලබා දෙන්න ක්‍රියා කරනවා. තිත්ත ඵලයක්ම ලබා දෙනවා. අන්න ඒ වගේ මිත්‍යා දෘෂ්ටිය ගත්තු කෙනාගේ අනිකුත් හැම මුළු ක්‍රියාකලාපයම නරක ප්‍රතිඵල, අනිෂ්ට ප්‍රතිඵල, අහිත අමනාප ප්‍රතිඵල කරා අරගෙන යනවායි. ඊළඟට අනිත් පැත්ත ප්‍රකාශ කරනවා. ඒ වගේම මහණෙනි, සම්‍යක් දෘෂ්ටිය ඇති පුද්ගලයාගේ කාය කර්ම, වාක් කර්ම, මනෝ කර්ම ඔක්කොම මේ සම්‍යක් දෘෂ්ටිය අනුව පෝෂණය වෙනවායි. ඒ වගේම ඔහුගේ චේතනාවල් ප්‍රාර්ථනාවල් බලාපොරොත්තු විලක්ක ක්‍රියාකාරකම් හැම එකක්ම ඒ සම්‍යක් සංකල්පන සම්‍යක් දෘෂ්ටියට අනුව සකස් වෙලා අවසානයේ හොඳ විපාක ලබා දෙනවායි හොඳ ආනිසංස ලබා දෙනවායි කියලා ඒකට දක්වන උපමාව මේ අනුව හිතා ගන්න පුළුවන්. මහණෙනි යම්සේ නිදි ඇටයක් හැල් වී ඇටයක් උක් බීජයක් වැනි දෙයක් පැල කරාම ඒකට ඇද ගන්න දිය සීරාව පෘථිවි රසයේ හැම එකක්ම රසවත් ඵලයක් ලබා දෙනවා. අන්න ඒ වගේ තමයි සම්‍යක් දෘෂ්ටිය කියලා ওই දෙකේ වෙනස පෙන්වුම් කර වදාලා. ඉතින් ওই අනුව අපිට හිතා ගන්න පුළුවන් දැන් ලෝකේ නම් බහුතර සංඛ්‍යාව අර කියාපු විදියට මුං ඇට හොදි ඔස්සේ එහෙම නැත්නම් අර මිත්‍යා දෘෂ්ටි ඔස්සේ අදගත්තට ඇදිල යන අය. ඊළඟට දැන් දෙවෙනි ගාථාවෙන් ඒකට හොඳම නිදර්ශනය මෙතන අමුතුවෙන් මතු නොකරත් මේ පින්නතුන්ට හිතා ගන්න පුළුවන් අර නිසරියුත් මුගලන් දෙනවම තමයි ඒකට හොඳම සාධක. උන්වහන්සේලාගේ ජීවිතය ඇත්තට පෙන්නුම් කරනවා ඇත්ත වශයෙන්ම මේ ශාසනීය අග්‍රශ්‍රාවකයන් වහන්සේලා කියනකොට අපි හැම දිනෙකම කල්පනා කරන්න ඕන බුදු පියාණන් වහන්සේ ළඟට අපට ආදර්ශය ගන්න තියෙන්නේ අග්‍රශ්‍රාවකයන් වහන්සේලාගෙන් කියලා. ඉතින් ඇත්ත වශයෙන්ම ආදර්ශවත් යකින් බලනකොට මොකද නිසරු දේ ඉවත් කරලා නිහතමානීව සරු දේ පිළිගන්න තරම් ශක්තියක් තිබුණා උන්වහන්සේලාට. ගිහි කාලයේ පවා ඒක දැන් අවස්ථා කීපයකදී අපට පෙන්නුම් කරනවා. පළවෙනි අවස්ථාව දැන් මේ කතාන්තරයේම කියවුණා අර තරුණ වයසේ කවුරු කවුරුත් යන විනෝද වෙන අවස්ථාවල් තමයි ඔය විවිධ ප්‍රසංග සංගීත රාත්‍රී ආදී දේවල්. නමුත් සාංසාරික බුද්ධිය මහුකරා ගියාට පස්සේ ඒවා එපා වෙන අවස්ථාවකුත් එනවා. අපි කලින් අවස්ථාවලත් ඔය ධර්ම දේශනාවල් ප්‍රකාශ කරලා තිබෙනවා මේ මුළු මහත් ලෝකයේම පාසලක් හැටියට ගත්තොත් මේකේ ශ්‍රේණි තුනක් තිබෙනවා අස්සාද ආදීනව නිස්සරණ කියලා. වැඩි වශයෙන් ලෝකයා සිටින්නේ ආස්වාද පක්ෂයයි පංචකාම සම්පත්තිය ඔස්සේ දුවන පිරිසයි වැඩි. ඊළඟට යම්කිසි අවස්ථාවක සාංසාරික බුද්ධිය මොහුකුරා යාමෙන් අධ්‍යක්ෂින් තුලින් ඒවායේ කියන දෝෂ පැත්තක් පෙනෙන්න පටන් ගන්නවා. එහිම පෙනුනට පස්සේ ඊළඟට නිස්සරණ කියන පන්තියට පාස් වෙනවා නෙක්ඛම්මයෙන් පැවිදි වීමෙන්. ඉතින් මෙතනත් අර ඒ බුද්ධිය මොහුකුරා ගියාට පස්සේ අර ඉස්සර සරුය කියලා හිතපු දේ නිසරු හැටියට පෙනුනා. මේ දෙන්නටම වෙනද වගේ හිණාවක් නැහැ සතුටක් නැහැ බුම්මගෙන වගේ ඉන්නවා මේ කලකිරිලා. අර අනිත් අය ඔක්කොම නටලා විනෝද වුණාට මොකද මේ දෙන්නට ඥානීය මොහුකුරා ගිය නිසා මේක නිස්සාර හැටියට පෙනුණා. ඊළඟට ඒ වගේම ඊළඟට ගත්තු පියවර ඒ සියලු සැප සම්පත් අතහැරලා පැවිද්දට ගියා. ඒ පැවිදි වුණත් නිසි තැන නෙවෙයි අර කියාපු සංජේව කියන ඒ පරිබ්‍රාජකයා ළඟයි. ඉතින් එතන මේ මගේ ගුරුවරයා කියලා එතනමත් ලැගලා හිටියේ නෑ. එතන ඒ ඉගෙනගෙන ඉවරුණාට පස්සේ තේරුණා මෙතන හරයක් නෑ කියලා. ඒකත් අතෑරියා. ඊළඟට සත්‍ය සොයන්න පටන් ගත්තා. එහෙම සොයාගෙන ගිහිල්ලා අන්න ඉතින් ඊළඟට අපිට හොඳම නිදර්ශනය මේ සරවද්දේ පිළිබඳ නියම හරවද්දේට ඇදෙන ගතිය අපට පෙනෙන අවස්ථාව තමයි අස්සජි ස්වාමීන් වහන්සේ හමු වෙලා අර විදියට ආරාධනා කළා මට වැඩි වචන එපා මට නියම හරය කියන්න කියලා කිව්වහම අස්සජි ස්වාමීන් වහන්සේ තරතරන් අර වටිනා සරල හැටියට පෙනෙන නමුත් මුළු මහත් සද්ධර්මයේම අර්ථසාරය එහෙම නැත්නම් පටිච්ච සමුප්පාද ධර්මය කියන ගැඹුරු ධර්මයේ අර්ථසාරය පෙන්නුම් කරන විදිහේ ගාථාවක් වදාලා ඒ ගාථාවේ මුල් පද දෙකෙන්ම සත්‍ය අවබෝධ කරගත්තා ආර්ය සත්‍ය අවබෝධ කරගත්තා උපතිස්ස පරිබ්‍රාජකයා ඊළඟට කෝලිත පරිබ්‍රාජකයා ඒ ගාථාවම අහලා එතනත් අපට තේරෙනවා ඒ ඇත්ත වශයෙන් ඒ ගාථාව ගැන දීර්ඝ විග්‍රහයක් නුග්‍රහයක් නොකරත් කෙටියෙන් කියතොත් දැන් මේ පින්වත් සමහර වැඩිහිටි අය දන්නවා ඇති ඔය පටිච්ච සමුප්පාද කියලා ධර්මයක් තිබෙනවා. ඔය බොහෝ දෙනා ඔය සිල් ගත්තාම ඔය අවිජ්ජා පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥානං කියලා ඔය අංග 12ක් කොහොම කිය කියා ඉන්නවා. නමුත් පින්වතුනි මේක නෙවෙයි පටිච්චසමුප්පාදේ හරය. නියම හරය තමයි අන්න අර ගාථාවේ කියන එක. මොකද යම් ධර්මයන් හේතුන්ගෙන් හටගත්තා නම් ඒවායේ හට ගැනීමත් බුදු පියාණන් වහන්සේ දැක්වුවා ඒවායි නිරුද්ධ වීමත් දැක්වුවා. එතනින් දක්වන මූලික ධර්ම න්‍යාය අපි කෙටියෙන් දැක්වුවා ඒක වෙනත් තැන්වල සඳහන් වෙන ධර්මයේ අස්මින් සති ඉදං හෝති ඉමස් උප්පාදා ඉදං උප්පජ්ජති අස්මින් අසති ඉදං නොහෝති ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති කියලා. මේ ඇතිකල්හි මෙය වෙයි මෙහි හට ගැනීමෙන් මෙය හට ගනී මෙය නැතිකල්හි මෙය නොවේ මෙහි නිරුද්ධ වීමෙන් මෙය නැතිවීමෙන් මෙය නැතිවේ. ඒක අර මූල ධර්මයක් සිද්ධාන්තයක්. ඒක තුල තියෙන මුළු මහත් පටිච්චසමුප්පාද ධර්මයේ සාරය මේ ලෝකයා ආත්මයක් හැටියට හිතන සදාකාලික නිත්‍ය හැටියට හිතන දේවල් පිළිබඳව බුදු පියාණන් වහන්සේලා මතු කරලා දෙන මහා පුදුම ධර්මතාව තමයි ලෝකේ කවදවත් පවතින ධර්මතාව වැහිලයි තිබෙන්නේ මේ අවිද්‍යා අන්ධකාරය නිසා. සත්‍යයට ඒක මේ හැම එකතම තිබෙන පුදුම විදියේ අර පටිච්චසමුප්පාද කියලා කියන කෙනෙක් අතර ඇති හේතුප්‍රත්‍ය සම්බන්ධතාව. ඒකයි මේ ගාථාවෙන් හෙළි වෙන්නේ. ඉතින් ඒක නිසා අර සරියුත් සානන්දසේගේ ඒ උපතිස්ස පරිබ්‍රාජකයාගේ කියුණු නුවණට අර මුල් ගාථාව පද දෙක ඇහෙනකොටම ඒ සෝවාන් මාර්ග ඥානින් මේ ඒ සෝවාන් ඵලෙ ප්‍රත්‍යක්ෂ කරගත්තා. ඉතින් එතනත් අපට පේනවා අර සරවද්දී පිළිබඳව. ඉතින් මෙන්න මේක තුලින් අපට පේනවා ලෝකයේ කොයිතරම් නිසරු දේ තිබුණත් ලෝකයා ඇදීගෙන යන අපේ උත්සාහය විවිධ ක්‍රමක්‍රමයෙන් අපතුල දියුණුවක් ඇති වෙන විදිහට නිසරු දේ අතහැරලා සරු දේ ලබා ගැනීම. කොච්චර කාලයක් ඒක බදාගෙන හිටියද මේ පිනතුන් ඔය සමාජයේ තියෙන කතාවක් අහලා ඇති හනමිටි සම්ප්‍රදාය කියලා. හනමිටිය බදාගත්තු මිනිහා වගේ කියලා. එතනක් මහ දිග කතන්තරයක් තියෙනවා කෙටියෙන් සැලකුවොත් මෙන්න මේ ඒ උපමාවට එහෙම නැත්නම් ඒ පිරුලට යටින් තිබෙන කතාන්තරයේ ටිකක් හාස්‍ය ජනක එකක්. යාළුව දෙන්නෙක් තමන්ගේ ගමින් පිට වුණා ධනය සොයාගෙන ගමින් ගමට යන්න. එහෙම යන අතරේ ඉස්සෙල්ලාම ගියේ මේ හන පහසුවෙන් ලබා ගන්න පුළුවන් හන විසි කරන්න තරම් තිබෙන බහුලව තිබෙන ගමකට. ඉතින් මේ දෙන්නම හන මිටෙන් බැඳගත්තා. එහෙම බැඳගෙන ඔන්න ඊළඟ ගමට යනවා. යනකොට එතන හන නූල් ඕන හැටියට ගන්න තියෙනවා. එතකොට අර එක යාළුවෙක් කියන අනිත් යාළුවට දැන් මේ හන අරගෙන යන්නේ හන නූල් සඳහානේ. අපි මේ හන ටික වීසි කරලා හන නූල් ටික අරගෙන යමු කියලා. අනිත් යාළුවා කියනවා නෑ නෑ මම මේ හන මිටි හොඳට බැඳගෙන තිබෙන්නේ. මේක මේක මරණම් බෑ අහක දාන්න. ඔයාවට ඕන එකක් කරගන්න කියලා. ඉතින් අර එක යාළුවෙක් අර හන නූල් ටික ගත්ත අනිත් එකේන අර පරණ හන මිටිම අරගෙන ගියා. ඔන්න ඊළඟ ගමට යනකොට එතන තියෙන හන රෙදි. ඒකෙදිත් අර විදියට ප්‍රකාශ කළා අර අනිත් යාළුවා ඥානවන්ත යාළුවා දැන් මේ මේ හන නූල් අරගෙන යන්නේ හන රෙදි සඳහානේ. අපි මේ හන රෙදි ටික ගනිමු ඔය ඔය ටික වීසි කළා කියලා. නෑ ඒකත් මම මේ අමාරුවෙන් බැඳගෙන ආපු එක මම ගෙනියනවා කියලා අරගියා. ඔහොමම ගමින් ගමට ගියා. කෙටි කරලා කියනවා නම් ඊළඟ තව ඊළඟ ගමේ කපුරෙදි තියෙනවා. ඊළඟ ගමේ යකඩ තියෙනවා. ඊළඟට ගමේ පිත්තල තියෙනවා. ඊළඟ ගමේ රිදී තියෙනවා. ඊළඟ ගමේ රත්තරන් තියෙන ඕනතරම් වීසි කළා. ඉතින් මේ දෙන්නගෙන් අර අර නුවණැති ඥාලුව අර ඔක්කොම කලින් තිබුණු දේවල් රිදී පොට්ටනිය අතෑරලා රිදී රත්තරන් පොට්ටනියක් බැඳගත්තා. අර අනිත් යාළුවා තාම හනමිටියමයි. හනමිටිය කරගහගත්තු එක ඒක අතාරින්න කැමති නැහැ. ඉතින් මේ දෙන්න ඊළඟට තමන්ගේ ගමට ආපහු ගියා. ඒ ගියාම අන්න අර හනමිටි කාර්යයගේ පවුලේ අය බොහොම තැවෙනවා දුක් වෙනවා මෙච්චර කාලයක් ඉඳලා අරගෙන උස්සගෙන ආවේ මේකයි කියලා. අර රත්තරන් මිටිය අරගෙන ගිය කෙනා ගෙදර කොහොම දරු මල්ලෝ බොහොම ප්‍රීති වෙනවා උදම් වෙනවා. ඔන්න ඔය උපමා කතාන්තරයයි තියෙන්නේ. අපි ඉතින් මේ පින්නතුනේ කතාන්තරත් අහන්න නිසා ඒ ටිකක් කිව්වේ. පිරුණනම් සමාජයේ බහුලව තිබෙනවා ඇතම් කෙනෙකුට අර්ථයක් නැටෙන්න පුළුවන් නිසා. නමුත් ඕවා දැනගෙන ඉන්නේ කොහොඳයි. මොකද මේ වැඩි දෙනෙක් ඔන්න ඔය පැත්තටයි යන්නේ. නිසරු දේ ලොකුවට අල්ල ගන්නවා. ඒ වායේ තියෙන తాවකාලික සහනිය බලාගෙන. දැන් අර සංජය පරිබ්‍රාජකයා අර විදියට මේ අර්ධ සත්‍ය සහිත දේවල් ඒවා ඔස්සේ ගියේ මොකද මේ ඒවාට වැඩි දෙනෙක් ඇදින පිරිස් බලය පිරිස එකතු කර ගන්න පුළුවන් ලාභ සත්කාර ලබා ගන්න පුළුවන් නම් ඒක තමයි ලොකු දේ කියලා ගැති. අර මේ සංසාරයෙන් මිදීම විමුක්තිය කියලා කියන ඒ උතුම්ම සාරය මේ මුළු මහත් ජීවිතයේ මේ ශාසනික පැවිද්දේ මේ එහෙම නැත්නම් මේ නෙක්ඛම් මේ මූලික අදහස ඒක ඉෂ්ට කර ගන්න පෙළඹුණේ නැහැ. ඉතින් ඔය අනුව අපිට හිතා ගන්න පුළුවන් ලෝකේ මේ මේ වගේම මේ ශාසනයේ අනාගතය ගැන කල්පනා කරලා බැලුවත් අපි කල්පනා කරන්න ඕනේ මේ බුද්ධ ශාසනය රැක ගන්න නම් ශාසනයේ නියම හරය තේරුම් අරගෙන ඒ හරය ඉස්මතු කරගෙන අපේ ජීවිතය ගෙන යන්න ඕන. ඇත්ත වශයෙන්ම මේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ තිබෙන ශාසන පරිහානියට හේතු වෙන එක කාරණයක් එක් අවස්ථාවකදී මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට ඇත්ත වශයෙන්ම ශාසනය බුදු පියාණන් වහන්සේ නැති වුණාට පස්සේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේම තමයි ශාසනය රැක ගන්න උදාමත්ම උනන්දු වුණේ. ඉතින් ඒක ඒකට හේතුවක් වශයෙන් උත් පේන්න පුළුවන්. එක අවස්ථාවක මහා කාශ්‍යප ස්වාමීන් වහන්සේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා කාශ්‍යප මේ සද්ධර්මය නැති වෙන්නේ නැහැ. සද්ධර්මය වගේ පෙනෙන ව්‍යාජ සද්ධර්මයක් ලෝකේ ඇති වෙන තාක්. කියන්නේ ව්‍යාජ දෙයක්. ඊළඟට ඒකට උපමාව කියන්නේ හරියට දැන් පරණ පොත්වල තිබෙනවා දැන් රත්රන් කියනකොට අපි දැන් නිතර පාවිච්චි කරන රත්රන් කියන වචනය රත්රන් අමුරන් කියලා දෙකක්ම යෙදෙනවා. අමුරන් කියලා කියන්නේ දැන් රත් කරලා පිළියෙල කරලා ගත්තු සකස් කරගත්තු එකනේ රත්රන් කියලා කියන්නේ. අමුරන් කියන්නේ ඒකේ ප්‍රകൃති తත්වය ප්‍රകൃති. ඒකට කියනවා ජාත රූප කියලා. අන්න ඒ වගේ මේ ප්‍රകൃති වශයෙන් තිබෙන රන් ඒවා පවා ලෝකයේ අන්තර්දාන වෙන්නේ අතුරුදහන් වෙන්නේ වෙන දෙකින් නෙවෙයි ව්‍යාජ අමුරන් වර්ගයක් ඇතිවීමෙනු. දැන් මේ කාලේ වචනෙන් කියනවා ඉමිටේෂන්. ඉමිටේෂන් වගේ එකක් ඇති වුණාම තමයි අර අමුරන් ලෝකයෙන් අතුරුදහන් වෙන්නේ. රැවටෙනවා මිනිස්සු මේක රත්‍රන් කියලා. ඔන්න ඔය විදිහ දෙයක් සද්ධර්මයට වෙන්නේ කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා. ඒකට වෙන මිත්‍යා දෘෂ්ටි වෙන ආගම් වලට නෙවෙයි ඇත්ත වශයෙන්ම මේ ශාසනය මේ ධර්මය නැති කරන්න පුළුවන්. මේක ඇතුළතින්ම නැති වෙන්න ඉඩ තිබෙනවා. මොකද සද්ධර්මයේ ප්‍රතිරූපක කියලා කියන්නේ සද්ධර්මයේ වගේ පේන ධර්ම. ඒකත් අන්න අර මුං යට සුප් වගේමයි. ඒවටත් බොහෝ දෙනා ඇදිලා යන්න ඉඩ තිබෙනවා. ඒක ගැනත් කල්පනාකාරී වෙන්න ඕන මේ බෞද්ධ පින්නතුන් අනාගතය ගැන හිතනකොට. ඒ සද්ධර්මයේ නියම හරය තේරුම් ගන්න ඕන. මොකද්ද හරය? බුදු කෙනෙක් ලෝකයේ පහළ වෙන්නේ මෙතෙක් ඒ කිසිම ශාස්ත්‍රවරයෙකුට විසඳ ගන්න බැරිව තිබුණු මේ සංසාර ගැටලුවට විමුක්ති මාර්ගයේ විසඳුම දීමටයි. මේ සංසාර විමුක්තිය මතු කර දීමටයි. කොටිම කියතොත් නිවනයි පරමාර්ථය හරය. ඒක ධර්මයේ දක්වනවා. බුදු පියාණන් වහන්සේම එක් අවස්ථාවක සල් ගහකට උපමා කළා මහා සාරෝපම කියන සූත්‍රයේදී. දැන් සල් ගහක ඇතම් කෙනෙක් ඒකේ කොළ අතු පිකිලි කඩාගෙන යනවා. ඒ වටින දේ හැටියට. තවත් කෙනෙක් පොත්ත, තවත් කෙනෙක් එළය. කොහොමම ගිහලා නමුත් කලාතුරකින් කෙනෙක් තමයි අර ඒකේ හරය වටිනා දේ ගන්නෙ. ඒ වගේ මේ ශාසනයේ තිබෙනවා වටිනානු වටිනා කියලා එහෙම ભેදයක් තිබෙනවා. අර දැන් කෙනෙක් පැවිදි වුණා කියලා හිතමු. එහෙම නැත්නම් මේ කටයුතු වලට යමුනා කියලා ඊනට ලාභ සත්කාර ගලාගෙන යනවා. ඒ වාර කොළ අතු වගේ. ඊනට පොතුපත්ටා වගේ ඔය ශීලය කියන එක ඒකත් ලොකු දෙයක් තමයි. අරිට වඩා හොඳයි. නමුත් ඒකම නෙමෙයි හරය. ඊටත් එහායි සමාධිය. ඕක ඔක්කොම පාස් කරලා ගිහිල්ලා ඊළඟට තමයි මේ ඒ අරහත් ඵල එහෙම නැත්නම් ඒ නිවන නිවන මාර්ගඵල අවබෝධයෙන් ලබා ගන්නේ විමුක්තිය. ඒකම තමයි මේ ශාසනයේ සාරය හරය. තෝරියම් ධර්මදේශනාවක් ඒ නිවන අමතක කරලා නිවන පැත්තකට දාලා තාවකාලික සාහනයක් ලබා දෙන ලෞකික පරමාර්ථය කුළු ගන්නවනවා නම් අතීතයේ ධර්මදේශකයන් වහන්සේලා සියලුම ධර්මදේශනාවන් නිවනින් කුළු ගන්නවා ඉවර කරා. නමුත් දැන් බොහෝ විට ධර්මදේශනා ඒ වයින් නෙවෙයි සාමාන්‍ය සුලබ ලෞකික පරමාර්ථ වලින් තමයි කෙලවර කරන්නේ. ඒකටත් බොහෝ දෙනා ප්‍රියයි. මොකද මේ එදිනදා ජීවිතයේ මේ තාවකාලික ගැටලු සංසිඳවා ගන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක් කියලා. නමුත් ඒක තාවකාලික සාහනයකින් සෑහීමකට පත්වීම අන්න අර කියාපු අර નિසරුදේ සරු හැටියට සැලකීමක් වගේ. මේ තරම් ලැබූ දුර්ලභ මනුෂ්‍යත්ව භාවයේ එහි පිටම පිරියලා ගැනීමක් වගේ. ඒ වගේම මේ ධර්ම දේශනාවලදීත් අපි කල්පනාකාරී වෙන්න ඕන. ගිහි හෝවා පැවිදි හෝවා මේ ප්‍රතිපත්ති මාර්ගයේ යෙදෙනම නම් අර මාර්ගඵල අවබෝධයෙන් මේ සංසාර විමුක්තිය ලබා ගන්න පුළුවන්. එක්ක බ්‍රාහ්මණෙක් ඇවිල්ලා බුදු පියාණන් වහන්සේගෙන් ඇහුවා. භාග්‍යතුන් වහන්සේ ගිහියද පැවිද්දද මේ ශාසනයේ අර ලෝකෝත්තර තත්ත්ව ආදී ලබා ගන්න. බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ ප්‍රශ්නේ ඔහොම නෙවෙයි අහන්න තිබුණේ. ඒක බෙදලා ඇසිය යුතු ප්‍රශ්නයක්. මොකද ගිහියෙක් හෝ වේවා පැවිද්දෙක් හෝ වේවා මේ ප්‍රතිපත්ති මාර්ගයේ යනවා නම් අන්න මාර්ගඵල අවබෝධය කරන්න පුළුවන් කියලා ඒ විදිහට පිළිතුරු දුන්නා. අන්න ඒක අනුව අපි කල්පනා කරන්න ඕන. මේ ධර්ම දේශනාවකින් ගත යුතු සාරය ඇත්ත වශයෙන්ම මේ තාක් දීර්ඝ කාලයක් සංසාරයේ ඒ ජීවිත වලින් නොලැබුණු විදියේ සැනසීමක් ලබා ගැනීමයි. මොකද මේ ධර්ම කතාවලත් අපට සඳහන් වෙනවා, අපට දකින්න ලැබෙන, කියවන්න ලැබෙනවා, අහන්න ලැබෙනවා. බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා කොටිම කියතොත් බෝධිසත්වයන් වහන්සේම පවා අනන්ත කාලයක් ගණන් කියන්න බැරි තරම් අවස්ථාවල් වල තමන්ගේ පුණ්‍ය ශක්තිය නිසා, පාරමී ශක්තිය නිසා චක්‍රවර්ති රජකම ලබා තියෙනවා කියලා. ඉතින් සක්විති රජ කෙනෙකුගේ සැප සම්පත් ගැන ඒ සූත්‍රවල සඳහන් වෙනවා. හිතනකොට කියවනකොට මහ පුදුම හිතෙනවා. ඒ තරම් මහා පංචකාම සම්පත්තියට අදාළ ආයි කෙලවරක් ඒක ඉවරයක් නැති තරම් විදිහේ පුදුම සැප සම්පත් ගොඩක් ඒවයි කියවෙන්නේ. නමුත් ඒවාත් නිස්සාර හැටියට ඒ සූත්‍ර දේශනාව අවසාන වෙන්නේ මේ හැම එකක්ම මේ සංස්කාර හැම එකක්ම අනිත්‍යයි මහණෙනි. ඒ ඔක්කොම ඒ කියාපු චක්‍රවර්ති රජුරොත් නෑ, ඒ රජුරන්ගේ අර අනිත් රටවලුත් නෑ. ඒ ඔක්කොම දැන් විනාසයි. ඒ අනිත්‍යතාවට යටයි කියලා ඒ විදිහටයි ඒවායේ නිස්සාරත්වය දක්වන්නයි බුදු පියාණන් වහන්සේ චක්‍රවර්ති රාජ්‍ය වගේ දේවල් පවා විස්තර කරන්නේ. නමුත් පින්වතුනි දැන් මේ කාලේ සාමාන්‍ය රටාව තමයි අන්න අර කියාපු චක්‍රවර්ති රාජ්‍යයට ඒ කිට්ටු කරන්නවත් බැරි තරම් සාමාන්‍ය එදිනදා ජීවිතයේ භෞතික දියුණුව ඒක ලොකුවට අරගෙන ඒක හරය හැටියට පෙන්නුම් කළා. ඒකට විශාල පිරිසක් දවන විදිහට ධර්මයේ දේශනා කරොත් අන්න අර ඒක අර සංජේ ප්‍රතිපත්තිය වගේ දෙයක් වෙනවා. සද්ධර්මයේ ඉක්මනින්ම අන්තර්ධාන වෙනවා. ශාසනයේ ඉක්මනින්ම පරිහානියටපත් වෙනවා. ඉතින් අද වගේ දවසක අපි අන්න මේ විදිහේ දේවල් කල්පනා කරගන්න ඕන නුවණැති පින්වතුන්. මොකද දුවන්නන් වාලේ දුවන ගතිය කවදත් පිරිස අතර තිබෙනවා. විශාල පිරිසක් වුණාම එක්කෙනෙක් දුවනකොට අනිත් අයත් දුවන යන හේතුවවත් දන්නේ නැහැ. පස්සේ බලනකොට ගන්න දෙයක් නැහැ, හිස් දෙයක්. ඔක්කොම ආපහු හැරෙනවා. ඊළඟට බලනකොට තව තැනකට මිනිස්සු දුවන පේනවා. එතෙන්ටත් දුවනවා. දුවගෙන ඔක්කොම යනවා. ඔක්කොම සැප සම්පත් පියදම් කරගෙන එතෙන්ට යනවා. ගිහිල්ලා බලනකොට එතනත් ගන්න දෙයක් නැහැ. ඔහොම මුළු ජීවිතේම එතෙන්ට මෙතෙන්ට දුවන මිරිගුවක් ඔස්සේ වගේ. ඉතින් මේ කියන කතාන්තර මේ පින් ඒවට නිදර්ශන මේ පින්නතුන්ට එදිනදා ජීවිතයේ මේ දකින්න ලැබෙන, අහන්න ලැබෙන, කියවන්න ලැබෙන දේවල් වලින් දැනගන්න පුළුවන්. මම මේ සාමාන්‍ය වශයෙන් කියන ටික මේ කොයි එකනොත් අපි තේරුම් ගන්න ඕන. බුද්ධ ශාසනයේ හරියමතු කරගෙන අපි දින ජීවිතේ මේ විමුක්ති මාර්ගයේ සැලකිය යුතු දුරක් යන්න අපට හැකියාව තියෙන බව හොඳට විශ්වාස කරන්න ඕන. ගිහි හෝවා පැවිදි හෝ වේවා ඒවට යෙදෙනව නම් ඒවායේ ප්‍රතිඵල තමන්ට ලබා ගන්න පුළුවන් අද පවා. නමුත් ඒක පහසුවෙන් ලැබෙන එකක් නෙවෙයි. ඒක තේරුම් ගන්න ඕන. හොඳ දේ සරවත් දේ පහසුවෙන් ලබා ගන්න බෑ. තනකොළ වගාව පහසුයි, ආදායම ටිකයි. ගොවිතැන අපහසුයි, බොහොම දුක් මහන්සියලා කරන්නේ. නමුත් ආදායම හුඟක් ලැබෙනවා. අන්න ඒ වගේ කල්පනා කරන්න ඕන. තමන්ගේ චිත්ත සංතානයට දාන්නේ මොනවද? තනකොළ පවන්න වගේ වැඩක්ද? එහෙම නැත්නම් බොහොම මහන්සියලා කරන්න සීල සමාධි ප්‍රඥා කියන ගොවි තැනද බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙන එකයි. ඒකත් ගොවි තැන කියලා ඒ විදිහට උපමා කරලා තියෙනවා. ඉක්මනට ඉක්මනට මේ ශීලාදී මේ ගුණ ධර්ම වඩන්න කියලා. අර ගොවියෙක් ඉක්මනට ඉක්මනට වහිනකොට ඒ ගොවි තැන කරන්න වගේ. මොකද එහෙම කියන්නේ මේ ඊටාම දුර්ලභ අවස්ථාවක්. ඒක නිසා තමයි බුදු පියාණන් වහන්සේ මේ මුළු මහත් සද්ධර්මයේම වටිනාම අයන්න වගේ වචනයක් හැටියට දක්වලා තියෙන අප්‍රමාද අප්‍රමාද කියන වචනේ අප්‍රමාද මේ විමුක්ති මාර්ගයේ ගමන් කළා සංසාර විමුක්තිය සලසා ගන්න. මොකද සංසාරය භයානකයි. සංසාරය භයානකයි යටත් පිරිසේ ඉන්න අර සෝවාන් ආදී මාර්ග ඵලයකින් නියත ගතික වශයෙන් තත්ත්වයක් ලැබුවේ නැත්නම් මේ හොඳ ජීවිත ගත කරන මේ පින්නතුන් සමහර විට කොයි වෙලාවෙ ජීවිතේ නැති වෙලා කියලා අපිට කියන්න බෑ. කොයි වෙලාවක හරි ජීවිතේ නැති වුණා නම් සමහර විට මේ හොඳට හිටියට මොකද ඒ තමන් මෙතෙක් මනුෂ්‍ය ජීවිතය ලබා දුන්න පුණ්‍ය ශක්තිය ගෙවිලා අතීත පාප කර්මයක් මතුවෙලා තිරිසන්නාත්මික ප්‍රේතාත්මික යක්ෂාත්මික ඒ විදිහේ තැනක උත්පත්ති ලබන්න පුළුවන්. ඒ විදිහේ භයානක තත්ත්වයක් සංසාරයේ පිළිබඳව තියෙන නිසා තමයි බුදු පියාණන් වහන්සේ මේ ලැබූ මනුෂ්‍ය ආත්මභාවය දෙවියන් පවා උසස් කොට සලකන මේ මනුෂ්‍ය ලෝකයේ මනුෂ්‍ය ආත්මභාවය වටිනාදයක් හැටියට සලකලා එයින් ගත යුතු සම්පූර්ණ ප්‍රයෝජනය ගන්න උත්සාහවත් විය යුත්තේ. ඉතින් ධර්මයේ අන්නරයි කියපු භෞතික පරමාර්ථ ඒවා පිළිබඳව එක්තරා ප්‍රමාණකින් දැක්වෙනවා තමයි. දැන් පින් මේ පින තුන නැතන් කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඇයි අපේ මංගල සූත්‍රය එහෙම කියලා තියෙනව නේද? මඟුල් 38ක්. මඟුල් 38ක්ම කියලා තියෙනව නේද? අර විදිහට අඹු දරුවන්ට සලකන්න අර හැම එකක්ම කියලා. නමුත් පින්වතුනි මේ ඔක්කොම මඟුල් කෙලවරන්නේ නිවන් මඟුලෙන්. 38 නිවන් මඟුල නිර්වාණ මංගලයයි. එතකොට ඒක නිසා වෙන්නේ නැති සමහර විට අර පරම මංගල කියලා ওই විදිහට කියන්නේ නිවන පිළිබඳව ওই දේශනා ආගති. ඇත්ත වශයෙන්ම පරම මංගලයක තමයි. අන්න ඒක නිසා කෙනෙකුගේ නුවණ දියුණු විය යුතු දෙයක් නම් එතනම ලඟින්නේ නැතුව හනමිකිය බදාගෙන ඉන්නේ නැතුව අර විදිහේ මේ මනුෂ්‍ය හිත කියන එක මහා පුදුම හිතාගන්න බැරි තරම් පුදුම ශක්තියක් තියෙන හිතක් මේ මුළු මහත් විශ්වයේම. ඒ බව දැන් මේ පින්නතුන්ට පහසුවෙන් තේරෙවි. දැන් ඔය විද්‍යාවේ කියලා යන ඒ විද්‍යාඥයින් හිත දියුණු කරලා කරන හපංකම් වලින්. නමුත් ඊට වඩා පුදුම හපංකම් තමයි අර පාරමී ශක්තිය දිනු කරගත් බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා අතීතයේ කළේ. ඒවා ටිකක් අමාරු නිසාද? ඒ වගේම ඒවායේ ප්‍රතිඵලය සාමාන්‍ය ලෝකයට ඒක ලොකුවට පේන්නේ නැති නිසාද? ඒය ගැන මිනිස්සුන් උනන්දු වෙන්නේ නැහැ. නමුත් සංසාරයේ භයානකත්වය ගැන මෙනෙහි කරන්න ඕනේ. ඒකයි බුදු පියාණන් වහන්සේ එතකොට ධර්ම දේශනාවක් නම් අපි නිතර කල්පනා කරන්න ඕනේ. ඒකට අන්න අර කියාපු අප්‍රමාද පදයේ ඊළඟට සංවේග වස්තු කියලා තිබෙනවා. මේවට උනන්දු වෙන්න උපකාර වෙන දේවල් තමයි මේ සංසාරයේ භයානකත්වය, ජීවිතයේ භයානකත්වය, ජාති ජරා ව්‍යාධි මරණ, ඊළඟට අපාය භය. ඔන්න ඒ විදිහේ කාරණා නිතර මෙනෙහි කරන්න ඕන මරණ සතිය. ඒවා මෙනෙහි කරනකොට අර තවත් උත්සාහය වැඩෙනවා. ඉතින් ඕවයි අපි මේ ධර්මයේ හරය හැටියට ගන්න ඕනේ. ඒවා තුලින් අපි මේ ප්‍රමාදයට වැටෙන ගතිය, සසරට ඇදිලා යන ගතිය, පැවැත්ම ලොකුවට ගන්න ගතිය එව නැතුව. අර පැවැත්ම වෙනුවට නැවැත්ම මේ සංසාරයේ මෙතෙක් කාලයක් නිසාර දියුමක් දුවලා තියෙනවා, මිරිඟුවක් ඔසේ දුවලා තියෙනවා. දැන්වත් මේක කෙලවරක් කරන්න ඕන කියන ඒ අවබෝධය ඇතිව මෙන්න මේ ධර්මයේ නියම අර කියාපු සීල සමාධි ප්‍රඥා කියලා කියන බුදු පියාණන් වහන්සේ දක්වන අරටුවට ළඟා වෙන ප්‍රතිපදාවට යන්න ඕන. නියම අරටුව නම් අර සියල්ලෙන්ම පංචස්කන්ධයෙන්ම මිදුණු අර විමුක්ත තත්වයයි. බුදු පියාණන් වහන්සේලා ඵල සමාපත්තියට සම්වැදිලා අන්නේ කියාපු අර පරම මංගලය ඒ අවස්ථාවේ ඒකේ නියම ශක්තිය අත්දකිනවා. ඉතින් ඊළඟට ඒක තුලින් ලැබෙන ලොකුම සහනය තමයි මේ සංසාරයෙන්වත් මිදීම. ඒ අවස්ථාව දක්වා යාමට නම් අර කියාපු ශීල සමාධි ප්‍රඥා මාර්ගයේ යන්න ඕන, භාවනාවලට යෙදෙන්න ඕන. ඉතින් සාමාන්‍ය භාවනාව ගැන පවා ඇතම් කෙනෙක් කල්පනා කරන්නේ මේක මේ තම තමන්ගේ කායික ආබාධ සුව කරගන්න, එහෙම නැත්නම් කරන්නන් වාලය කරන, එහෙම නැත්නම් තවත් දැන් මේ කාලේ හැටියට සමහර විට ඒක විලාසිතාවක් මෝස්තරයක් බවටත්පත් වෙලා තිබෙනවා අපි භාවනා කරනවා කියලා. නමුත් එහෙම කරනවයි කියනවට කරන දෙයක් නෙමෙයි භාවනාව කියලා කියන්නේ. මේ ආකාර සිතේ වැඩිමයි ක්‍රමානුකූලව කළ යුත්තක්. සමත වශයෙන් යම් කිසි සමාධියක් ඇති කරගෙන ඒක තුලින් ඊළඟට මේ ලෝකයේ ඇති අර අනිත්‍ය දුක්ඛනාත්ම කියන ත්‍රිලක්ෂණය අවබෝධ වෙන අන්දමට තමන්ගේ මානසිකාර්යය විදර්ශනා මානසිකාර්යය පැවැත්වීමයි. ඒ තුලින් එතකොට ඒවා ඒ හරය අඳුන ගන්නකොට නිසරුදේ ඇතහැරින එක ස්වභාවයක්. ඉතින් ඒක වළක්වන්නත් බෑ. අපි දන්නවා දැන් ගහක් වැඩෙනකොට අර ඉදිච්ච කොළ වේලිච්ච කොළ වැටෙනවා. උඩින් දළු වෙනකොට පහලින් කොළ වැටෙනවා. ඒක ඉතින් වළක්වන්න බෑ. ඒක ස්වභාවයක්. අන්න ඒ වගේ මේ පින්නතුනුත් ධර්මඥානීන් භාවනාවෙන් දියුණු වෙනකොට කලින් අර උසස් හැටියට සැලකපු දේවල් අර සංගීත රාත්‍රී විවිධ ප්‍රසංග ඒවා නිස්සරු දේවල් හැටියට නිකම්ම නාඩගම් හැටියට පෙනෙන්න පුළුවන්. නමුත් ඒක අර හිතන්න නරකයි. දැන් එහෙම ගියොත් අපිට මේ විනෝද කව නැති වෙනව නේද? සාදායම් මාර්ග නැති වෙනව නේද? ලෝකයේ ඊටාත්ම ප්‍රීතිය නැති තැනක් වෙනව නේද කියලා විදිහට ඇතම් කෙනෙක් සමාවිත තර්ක කරන්න පුළුවන්. අන්න ඒ අයට තමයි අපි අර ඇතම් අවස්ථාවල කියන්නේ ලෝක වර්ධනලා කියලා. නැසියා ලෝක වර්ධනෝ කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා කියලා ලෝක වර්ධනයක් වෙන්න එපා කියලා. එතකොට මේ මෙච්චර කාලයක් කරේ ලෝක වර්ධනියත් සෝන් වර්ධනියත් දැන් කරන්න තියෙන්නේ බුද්ධ උත්පාද කාලේ මෙන්න මේ කියාපු ලෝකයෙන් මිදීම. මුනුමහත් මේ සංසාරයෙන් මිදීම. ඒ විමුක්තිය සලසා ගැනීමට නම් මේක ශක්තිය අපතුල තිබෙනවා. පාරමී ශක්තියත් සමහරට හැඟවිලා තියෙන්න පුළුවන්. මිනිස්සිතක තිබෙනවා ඒවා මතු කරගන්න පුළුවන්කම් කුඩා දරුවෙකු තුල පවා. අවුරුදු 7 කෙනෙකුට රහත් වෙන්න පුළුවන් කියලා කියනකොට මේ ශාසනය මා කොයිතරම් පුදුම ශක්තියක් මේ පෙන්නුම් කරනවාද මේ ශාසනයේ ඇති අර නෛර්යානිකත්වය. ඒ වගේම අර අකාලික ගුණය කියලා කියන මේ 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 පිටම මේ මේ අවස්ථාවේදී මේක ප්‍රතිපලන ලබා ගන්න පුළුවන් එක. අනේ නිතර මෙනෙහි කරන්න ඕනේ. එතකොට ඒ ධර්මයේ අර සම්දිත්තික අකාලිකේ හිපස්සික ආදී වශයෙන් දක්වලා තිබෙන ඒ ධර්මයේ ගුණ මෙනෙහි කරනකොට Taman තුල මේකයි මේ මාර්ගය යන වඩා නන්දුවක් ඇති වෙනවා. මොකද නිෂ්ඵල ගමනක් නෙවෙයි යන්නේ. මේක යම් ප්‍රමාණයකට Taman හිතේ මේ ධර්මයේ වැඩෙනවා නම් ඒ ප්‍රමාණයට එතන එතනම යම් ප්‍රතිඵල තිබෙනවා. ඒ ආනිසංස තිබෙනවා. ඉතින් ඒ වයින් උනන්දු වෙලා ඒ ආනිසංස නෙලනකොට තව තවත් උනන්දු වෙන මේ මාර්ගය යන්න. ආනිසංස දකින්නකොට. ඒ වගේම අනිත් පැත්ත තමයි අර සංවේග වස්තු ආදීන් සමාජයේ කරන දේවල් වලින් ඒ හැම එකකින්ම Taman ලබා ගන්න ඕන මේ සංසාරයේ දුක් ස්වභාවය පිළිබඳ නිදර්ශන. පොතිබුත්තේ දකින්න ලැබෙන දර්ශන සමහර දේවල් සමාජෙන් වහලයි තිබෙන්නේ. මාර්යාගේ ඇටවීම වගේ ඒක මාර්යාගේ ඌලක් වගේ සමාජය ගැන කලකිරෙන දේවල් ලෝකය ගැන සංසාරය ගැන කලකිරෙන දේවල් වහලා දාලායි තිබෙන්නේ. ඒවා දිහා බලන්නත් එපයි කියලා. ඒ විදිහේ ආකල්පයක් ලෝකයේ තිබෙන්නේ. නමුත් බුදු පියාණන් වහන්සේ ඒවා මතු කළ දෙනවා. ඔය අසුබ භාවනා ආදී වශයෙන් සමහර වෙලට ඒවා අප්‍රිය වෙන්න පුළුවන්. ඒ බුදු පියාණන් වහන්සේ දක්වන දේවල් ඇත්ත වශයෙන්ම අර ඒවා අපි සමහරලාට උපමා කරන නෙල්ලි ගෙඩියට. නෙල්ලි ගෙඩි එකපාරක් හැපුවාම තਿੱත්ත තමයි. නමුත් ඒකේ රසයක් තියෙනවා. අමෘත කියලා කියන්නේ ඒකයි. ආමලක අමෘතය. ඉතින් ඒ වගේ මේ ධර්මයේ තිබෙනවා බැලු බැලමට අමිහි බවක් බැලු බැලමට. නමුත් ඒකේ යෙදෙනකොට යෙදෙනාට ඒකේ පුදුම රසයක් තිබෙනවා. අන්න ඒක තමයි මේ විදිහට කල්පනා කරන්න ඕන බාහිර ඕපේට ආටෝපේට පෙනුමට වැඩි දෙන අය ඇදී යන පමණින් යමක් මනින්න නරකයි. අර අර සංජය කියාපු කතාව කොච්චර වුණත් ඇත්තයි. මේ ටික දෙනයි ලෝකයේ පඬිතෙයින් ඉන්නේ. වැඩි දෙනා මෝඩෙයින්. නමුත් එපමණකින් අපි ඒ වචනේ පිළි අරගෙන එහෙම එකතැනම ලගින්න නරකයි. පාසලකුණත් අපි දන්නවා ඒ ශ්‍රේණිය වශයෙන් හැමෝම බලාපොරොත්තු වෙන්නේ. දැන් එක පන්තියක ඉන්නවා කියලා ශ්‍රේණියක ඉන්නවා කියලා ඒකෙම රැඳිලා ඉන්න නෑනේ. විභාග වලට ඉඳගන්නේ මොකටද? ඊළඟ පන්තියට පාස් වෙන්නේ. ඊළඟට එතෙන්ට ගියාට පස්සේ එතන ලැගගෙන ඉන්නේ නෑනේ. දැන් මේක මගේ පන්තියේ කියලා. ඊළඟට තවත් විභාගෙටම වෙලා ඒ පන්තියට යනවා. ඔහොමම ඒ වගේ දෙයක් තමයි මෙතනත් මේ සංසාරයේ අපේ දියුණුවක් තියෙන්න ඕන. එකතැනම ලැගෙන ඉන්න ඕන. එකතැන ලැගීම තමයි හණමිටි සම්ප්‍රදාය කියලා කියන්නේ. ඔන්න ඒක නිසා ඒ කාරණා හොඳට නුවණින් සිහිපත් කරගෙන අද වෙනි මේ වටිනා දවසක දැන් මේ ශාසනයක් රකින්නවා කියන එක වෙන බාහිර දේවල් වලින් ගොඩනැගිලි වලින් රන් වැටවල් වලින් කෙරෙන දෙයක් නෙවෙයි. ඒවත් අවශ්‍ය තමයි මේ ශාසනයේ ශ්‍රද්ධාව ඇති කරගන්න. නමුත් ඇත්ත වශයෙන්ම මේක හදවතින් හදවතට යන පණිවිඩයක් වගේ. ඒක නිසා හදවත පිරිසිදු කරගත්තු තරමට අන්නේ අපි හිතමු මව්පියන්ගේ හදවත පිරිසිදු ධර්ම මාර්ගයේ යන දාන ශීල භාවනා ශීල සමාධි ප්‍රඥා වඩනවා. ඒ පණිවිඩය අන්න දරුවට ලැබෙනවා. ඒ දරුවා ඊළඟ දරුවට දැමෙනවා. අන්නේ විදිහට ගිහි පරම්පරාව යන සංඝයා වහන්සේලා අතරත් එහෙමයි. සංඝයා වහන්සේලා ඒ ආචාර්යවරු ගුරුවරු ඒවායින් වැඩෙනකොට නගෝණීන්ටත් ඒක යනවා. ඒ විදිහටයි ශාසනයක් පවතින්නේ. ඉතින් ශාසනය කියලා කියනකොට අපි දැන් නම් ඉතින් සංඝයා වහන්සේලාට ඒක සින්නක් කරව ඩියලා දීලා වගේ කල්පනා කරන්නේ. නමුත් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ මේක අර 94ක් උඩ තියෙන දෙයක් හැටියටයි බුදු පියාණන් වහන්සේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිස ගැන ප්‍රකාශ කළේ. ඉතින් ඒ විදිහට අර දායකයන් පැත්තේ අපේ වැඩේ තිබෙන්නේ හොඳින් හෝ නරකින් හෝ ධාර්මිකව හරි අධාර්මිකව හරි ධනය ලබාගෙන එයින් කොටසක් සංඝයා වහන්සේලාට පූජා කරලා දිව්‍ය සම්පත්තිය ලබා ගන්න එක නෙවෙයි. කල්පනා කරන්න තියෙන්නේ ඒකත් එක කොටසක් තමයි. නමුත් ඇත්ත වශයෙන් තමුත් ඒ ධර්ම මාර්ගය යන්න ඕනේ. දැන් මේ අවස්ථාවේ එක දිගට කියන එකක් නෙවෙයි. මම දැන් කලින් සඳහන් කළ අර මංගල සූත්‍රය හොඳට බලාගෙන යනකොට පේනවා අර ගිහි ජීවිතයේ අර විදිහට ආරම්භන හොඳ පරිසරයක් ඇතිව උත්පත්ති ලැබෙන ඒ විදිහට සකස් වෙන ගිහි බෞද්ධයා ක්‍රමක්‍රමයෙන් සංඝයා වහන්සේලාට ළඟා වෙලා ධර්ම සාකච්ඡා කරලා අන්තිමට නිර්වාණය කරාම යනවා. අන්න ඒ විදිහ දෙයක් මේ ගිහි පින්වතුන් වැඩියෙන් පාවිච්චි කරන මංගල සූත්‍රයේ පවා අඩංගු වෙනවා. ඉන් පේනවා අපට අපේ ජීවිතය ඇත්ත වශයෙන්ම ක්‍රමක්‍රමයෙන් දියුණුව කරා යන එකක් පිය යුතුයි. ඒක තැනම ලැගේ සිටීමක් නෙවෙයි. ඉතින් මෙන්න මේ කාරණා ටික මම හිතන්නේ මේ පින්වත් පිරිසට ප්‍රමාණවත් වෙනවා. මේ ගැන කල්පනා කළා තමන් ගත යුතු ක්‍රියාමාර්ගය ඇත්ත වශයෙන්ම අර එදිනදා ජීවිතයේ මේ කාරයේ හැම දිනාටම පහසුවෙන්ම කියන්න පුළුවන් දේ තමයි මේ ජීවිත රටාව අනුවත් සමාජ තත්ත්වය අනුවත් පහසු ගමනක් නෙවෙයි මේ ධර්ම ගමන. බණ භාවනා කරන කාලය සොයා ගැනීම එදිනදා ජීවිතේ තම නොයිකුත් විදිහේ භයානක ආර්ථික ආදී නේ සමාජික මේවා පීඩන තුලින් යන්නේ. නමුත් ඒ අපි කලින් අවස්ථාවල කිව්වා වගේ හැම එකක්ම අපි රුකුලක් කරගන්න ඕනේ මේ සසනින් මිදීමට මේක වැඩි ඉක්මන් කර ගැනීමට. ඒකට තමයි අර වෙස්වලාගත් ආශිර්වාද කියලා කිව්වේ. ඇත්ත වශයෙන්ම මේ විදිහේ දේවල් නැත්නම් ඒ සුඛෝපභෝගී බවලේ ඒවායම පෙරමිලා ඇතම් කෙනෙක් අධර්ම මාර්ගයට නැඹුරු වෙලා මේ ධර්මයෙන් ප්‍රයෝජනෙ ගන්න නැතුව ජීවිතේ කෙලවර කරගන්නවා. නමුත් යම් කිසි කෙනෙකුට අර ජීවිතේ දුක තේරෙනවා නම් සංසාර දුක තේරෙනවා නම් තමන්ට මේ ජීවිතේදී මේ ලැබෙන ගැහැට තුලින් අවබෝධ කරගන්නවා නම් මේ වගේ අනන්ත කාලයක් අපි මේක විඳින්න ඇති. ඒ නිසා අපි මේකේ විසඳුමක් හොයාගන්න ඕන කියලා අන්නේම හිතුවා නම් කෙනෙකුට. ඒකට අමාරුවෙන් හරි. අර තමන් ඒ ගියාපු ප්‍රතිපත්ති බුදු පියාණන් වහන්සේ වදාළ සීල සමාධි ප්‍රඥා කියන ප්‍රතිපත්තියට නැඹුරු වෙලා ඒ නැඹුරු වුණාට පස්සේ අන්න එතකොට අර යන්තම් විවරයක් මතු කරගත්තා නම් දවසේ විනාඩි 5ක් 10ක් භාවනා කටයුතු ඒවාට ටිකෙන් ටික ඒකට ෘචිය ඡන්දය ඕනෑකම වැඩි වෙනකොට අන්න තමන්ටම තේරෙනවා දැන් ඊට වැඩිය කාලයක් අපිට ලැබෙනවා කියලා. ඒ විදිහට ඒ වගේම යම් කිසි පරිත්‍යාගයක් කරන්න ඕන. පරිත්‍යාගය කියලා කිව්වට ඒ ධන සම්පත් එක නෙවෙයි කාලය. ඇත්ත වශයෙන්ම මිනිස්සෙන් දැන් ඉතාමත්ම පසුබට වෙන්නේ මේ කාලය කියන එක පරිත්‍යාග කරන්න. ඒ තරමට වැඩ. ඒ තරමට වැඩ. ඒ වගේම තවත් පැත්තක් යනවා මේ හැම එකක්ම පහසුවෙන් කරගන්න. ඒක දැන් මේ නවීන විද්‍යාව නිසා වෙච්ච එකක්. වෙනද අපි මේ බොහොම වහන්සි වෙලා කරන දේ පහසුවෙන් කරගන්න. ඒව සමහර වෙලට අපිත් අනිම්මන්දමින් ඒවායින් ප්‍රයෝජන ගන්න බව ඇත්ත. ඔය පොඩි අතුරක් මේ වඩක් කර කැව්වේ හැටිය අපිට ඉස්සෙල්ලා බොහොම අමාරු වෙලා කරපු දේ පහසුවෙන් කරනවා. නමුත් ඒක අනුව හිතන්න නරකයි. මේ ධර්මයේ හැම එකක්ම මෙහෙමයි කියලා. බොහෝ විට දැන් අර මහා දීර්ඝ කාලයක් පාරමී පුරපු කට්ටිය තමයි අර සරියුත් සාමණේරවල වගේ ඊටාම සුළු වේලාවකදී ධර්මය අවබෝධ කරේ දාතාවක් අහලා. ඒ පමණකින් හිතන්න නරකයි මේ හැම දිනෙකම දාතාපදයකින් මාර්ගඵලයක් ලැබුවේ නැත්නම් මේ ධර්මයෙන් වැඩක් නැහැ කියලා. ඒ සඳහා කොයි තරම් කාලයක් අර සරියුත් සාමණේරවහන්සේලා උත්සාහ කරන්නේද පාරමී පුරන්නේ නැද්ද අර දාතාපද දෙකෙන් සෝවාන් වෙන්න. අන්න එහෙම කල්පනා කළා අපි හිතන්න ඕන අපි එතන පුණ්‍ය ශක්තියක් නැත්නම් අපි ඒ පුණ්‍ය ශක්තිය මතු කරගන්න ඕනේ මේවා අයෙදීමේ. ඒක නිසා ඒ වට ඒ පරිත්‍යාගය කියලා කියනන්න අර කාලයේ ශ්‍රමය වෙන දේවල් වලට වැය කරන කාලයේ ශ්‍රමය මෙන්න මේ ධර්මයේ වෙනුවෙන් වැය කරන්න ඕන. මොකද මේක හැමදාම කරන්න අවස්ථාව ලැබෙන්නේ බුද්ධෝත්පාද කාලයක පමණයි. නිර්වාණ මාර්ගය විවෘත වෙන්නේ අන්න ඒක කල්පනා කරගෙන. ඒකට මේ පින්නතුන් තම තමන් තමයි ශාසනය රැක ගන්න තියෙන්නේ. තම තමන් රැක ගන්න ශාසනයයි මේ අපි කියන්නේ ජාතියක් රැක දුන්නයි මේ ශාසනය කියලා ඒ විදිහට අපි ප්‍රකාශ කරන්නේ. ඒ පුද්ගලයා තුල අර විදිහට ශාසනය වැඩෙනව නම් තමයි. එහෙම නැත්නම් කී වැඩෙන ශාසනය අන්න අර විදේශිකයින් ඇදගෙන එන පෙනුමට තිබෙන අර ඒ තැන්වල ගිහිල්ලා බලන්න තිබෙන දේ ශාසනයක් විතරයි. ඒක නියම දියුණුවක් නෙවෙයි. ඒක හිස් දෙයක්, බොල් දෙයක්. අන්න ඒක නිසා අර මේ හැම කෙනෙක්ම තම තමන් ධර්ම මාර්ගය යමින් කල්යාණ මිත්‍රෙක් වුණා නම් ඒක අර ඒ තුලින් කල්යාණ මිත්‍ර සම්පත්තිය තුලින් මේ ශාසනය වැඩෙනවා. බුදු පියාණන් වහන්සේ ඒක නිසා තමයි ආනන්ද හාමුදුර ප්‍රකාශ කරේ. ආනන්ද හාමුදුරුවන් කිව්වම එක් අවස්ථාවක මේ ඒක අපි නිතර මතක් කරලා දීලා තිබෙනවා. එක් අවස්ථාවක ප්‍රකාශ කරාම මේ ශාසනයෙන් භාගයක් තරම් මේ කල්යාණ මිත්‍රතාව වටිනවා කියලා නෑ නෑ ආනන්ද එහෙම කියන්න එපා මුළු මහත් ශාසනයම කල්යාණ මිත්‍රතාවයි කියලා කිව්වේ ඒකයි. එතකොට හැම කෙනාගේම පරමාර්ථය වියුත්තේ ඒ තමන්නේ කල්යාණ මිත්‍ර සම්පත්තියට අදාළ ගුණ සම්භාරය දිනු කරගෙන තමන්ගේ මට්ටමින් ඒ තමන්ගේ ගෙදර දොරවල් වල දූ දරුවන්ට නෑ හිතවතුන්ට හිත මිතුරන්ට ආයතන වල අනිත් අයට මේ තමන් දන්න පමණින් ධර්මයෙන් සංග්‍රහ කරමින් දන්න පමණින් කියලා දීලා මිත්‍යා දෘෂ්ටි නෙවෙයි තමන් හරියට දන්නවා නම් මේ දන්න ටික හොඳයි කියලා ඒක කියලා දෙන්න ඕන. ඒ විදිහට උත්සාහවත් කරලා අන්න එහෙම යන ගමන තුලින් තමයි ශාසනය දිනු වෙන්නේ සැලසෙන්නේ. ඒකට අද මේ වචන කීපෙන් මේ පින්වත් පිරිසට මා හිතන්නේ අර අද වෙන මේ පොතන් පොයේ දවසක මතක තියාගෙන ක්‍රියාත්මක කරන්න අවශ්‍ය දේවල් ටිකක් කියුණා කියලා. ඉතින් මේ පින්වත්න් මේ වටිනා ඒ ප්‍රමාණයේ තමන්ගේ ශක්ති ප්‍රමාණය හැටියට සීලයක් සමාදන් වෙලා ශීල මේ සමාජයට ඉතාමත්ම අවශ්‍ය දෙයක්. මේ හීලයකම් ඒ තරමට දුශීල භයානක අපරාධ කරන සමාජයක්. ඒ වැත්තෙන් බැලුවත් ඊළඟට එතකොට ඒ වටිනා ශීලයක් සමාදන් වෙලා බණ භාවනාවලට යොමු වෙලා මේ අවස්ථාවේ පැයක් පමණ මේ ධර්ම දේශනාවකට සමන් දුන්නා. මේ තුලින් මේ පින්නතුන්ට ඇති යම් ශ්‍රද්ධාවක්, වීරයක්, සතියක්, සමාධියක්, ප්‍රඥාවක් ඇති වුණා නම් ඒකම තමයි යම් කිසි අවස්ථාවක ඉන්ද්‍රියයක් බලයක් වෙලා මේ පින්නතුන්ට ලෝකෝත්තර මාර්ගඵල අවබෝධ කරලා උතුම්මම මහණිවරුන් සැනසෙන්නට ශක්තිය ලබා දෙන්නේ මේ උතුම්ශ්‍රේ සම්පත්තිය. එතකොට මේ හැම මේ ධර්ම ශ්‍රවණයේ තුලින් මේ පින්නතුන්ට ඒ උතුම්ශ්‍රේ සම්පත්තිය එතනින් අනාගතයට නෙමෙයි මේ ජීවිතයේදීම මේ ශක්තිය උපකාර කරගෙන කල්යාණ මිත්‍ර ආශ්‍රය තුලින් සෝවාන් සකදාගාමි අනාගාමි අරහත්ත්වයට දක්වාම තමන් කරන්නේ ශක්තිය බලය ලැබේවා කියලා ඒ විදිහට තමන්ට ප්‍රාර්ථනා කරගන්න ඕනේ. ඒ වගේම මේ ශාසන ආරක්ෂක දිව්‍ය බ්‍රහ්ම රාජානන් වහන්සේලා ඇතුළු යම්තා කවිචේ සිට අකනිටා දක්වා සත්ව කෙනෙක් පින් අනුමෝදන් වෙන්න, කුසල් අනුමෝදන් වෙන්න කැමති නම් අපගේ පින්වියගේ ඥාතිනුත් ඇතුළේ හැම දිනෙකමත් අප මේ ධර්ම දේශනාමය ධර්ම ශ්‍රවණය වශයෙන් අද දින රැස් කරගත් කුසල සම්භාරය අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වී ඒ තම තමන්ගේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම්ම මා මහණන් සාක්ෂාත් කරගනිත්වා කියලා ප්‍රාර්ථනා කරමු. මේ හිතමින් මෙන්න මේ විදිහට ගාථා කියලා පින් දෙන්නේ තාවතා ජම්හි.
සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ දේවානුමෝදිත්වා බුද්ධන්තු අමතං පදං ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සංසදා දුක්ඛප්පත්තා ච නිදුක්ඛා භයප්පත්තා ච නිභයා ශෝකප්පත්තා ච නිශෝකා හුන්තු සම්බේ පිපාණිනෝ හිමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමෝ සතං සමාගමෝ යාග නිබ්බාන පත්තියා හිමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමෝ සතං සමාගමෝ යාග නිබ්බාන පත්තියා හිමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමෝ සතං සමාගමෝ සබ්බීතියෝ විවජ්ජන්තෝ සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවස්සංසරායෝ සුඛේ දීර්ඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්තු භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්තු භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝාන් භාවේන සදා සුද්ධි භවන්තු තේ අභිවාදන සීලිස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්තේ සග්ග සම්පත්ති නීවච අතෝ නිබ්බාන සම්පත්ති ඤාතේ සංජ්ජතු
ශ්‍රද්ධාවන්ත පින්වතුනි මෙම ධර්මදේශනාව නොමිලයේ පින්වතුන් අතරටපත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි පින්වතුන් දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලේන් ඉල්ලා සිටිමු ඔබ සැමට තෙරුවන් සරණයි.